ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙනම් මේ සිකුරාදාත් අපි SBS සිංහල වැඩසටහනෙන්ද නොවත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ගෙවි යන සතියේ ලෝකයේ දස අතින් වාර්තා වන උණුසුම් තොරතුරු ගැන කතා බහ කරන ලෝවටා විශේෂංගයත් එක්ක. මේ විශේෂංගයට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් එක්ක SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංච පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අයබෝවන් අමල්, සුබෝදෑසනක් ඔබට.
අයබෝවන් නිපුන.
හොඳයි, එහෙනම් අපි අද මුලින්ම අවධානය යොමු කරන්නේ මේ රුසියා යුක්‍රේන යුද්ධෙට මැදි වෙච්ච මේ ශ්‍රී ලාංකිකයින් පිරිස ගැන. අපට දැනගන්න ලැබෙන්නේ රුසියා අත්අඩංගුවේ පසුණු මේ පිරිස මේ වෙදී ආරක්ෂිතව යුක්‍රේන හමුදා මගින් බේරාගෙන තිබෙනවා කියන කාරණාව. නමුත් මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම මගින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතරත් යම් ගැටලුකාරී තත්වයක් මතුවීමේ අවධානමක් තිබෙනවා කියලත් මේ වෙදී මත පළ වෙනවා. අපි මේ ගැන එහෙනම් මුලින්ම අවධානය යොමු කරමු.
ඔව් නිපුණ, මේ ශ්‍රී ලාංකේය ශිෂ්‍යයන් ගැන මුලින්ම තොරතුරක් අනාවරණය වුණේ යුක්‍රේන ජනාධිපති ජෙලෙන්ස්කි ඔහුගේ බටපිරිස් විසින් ගිය සතියේ වෙනකොට මුදාගත්ත කාකීව් කියන ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේදී තමයි ඔහු මේ ප්‍රකාශය කළේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍යයන් 7 දෙනෙක්, වෛද්‍ය ශිෂ්‍යයන් 7 දෙනෙක් ඔවුන් මාස ගාණක් රුසියානු හමුදාව යටතේ අත්අඩංගුවේ පසුණා. පසුව ඔවුන්ව යුක්‍රේන හමුදාවට පුළුවන් වුණා කියලා මුදවා ගන්න. ඒ මුදවා ගැනීමත් සමග ඔවුන්ට අත්විඳින්න සිදුවෙච්ච හිංසා පීඩන පිළිබඳ ඔවුන් කතා කළා කියලා ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඊට පස්සේ යුක්‍රේන් ජනමාධ්‍ය විසින් මේ 7 දෙනා පිළිබඳ තොරතුරු වාර්තා කළ තිබුණා. ඉතින් දැනට අපිට දැනගන්න තියෙන විදිහට මේ පුද්ගලයන් වෛද්‍ය ශිෂ්‍යයන් කියලා ප්‍රකාශ කළාට මේ පිරිස අතර ඉන්නවා අවුරුදු 35-40 සහ අවුරුදු 50 දක්වා පුද්ගලයන්. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා තියෙනවා මේ විදිහට ශිෂ්‍යයන් යුක්‍රේනයේ අතුරුදහන් වෙච්ච බව වාර්තා වුණේ නැtei කියලා. ඒ එක්කම යුක්‍රේන් රුසියා යුද්ධය ආරම්භ වෙනකොට පෙබරවාරි මාසයේ ආරම්භ වෙනවත් එක්කලා ඒ ප්‍රදේශයේ හිටපු ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන් ඔවුන්ව ඒ ප්‍රදේශවලින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය යුක්‍රේනය සමග රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලින් පස්සේ ඔවුන්ව නිරුපද්‍රිතව ඒ ප්‍රදේශයෙන් ඉවත් කරගත්තයි කියලා. ඉතින් මේ විදිහට මේ අලුත් 7 දෙනා පිළිබඳ කිසිම කෙනෙක් වාර්තා කළ තිබුණේ නැtei කියලා. ඉතින් ඒකම මේ වෙනකොට අපට වාර්තා වෙනවා විදේශ මාධ්‍ය තුලින්. බොහෝ විට මේ පුද්ගලයන් 7 දෙනා සමහර විට යුක්‍රේනයට නීති විරෝධී ලෙස ඇතුළු වෙලා යුක්‍රේනය හරහා බටහිර යුරෝපයේ රටකට ඇතුල් වෙන්න නීති විරෝධී සංක්‍රමණිකයන් හැටියට ගමන් කරන්නට ඔවුන්ගේ බලාපොරොත්තුවක් තිබුණද කියන කාරණාව මේ වෙනකොට විදේශ මාධ්‍යවලින් නිස්පතු වෙලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකා රජයත් ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් මේ පුද්ගලයන් 7 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු සම්පාදනය කරන්න එකඟතාවය පළ කළා. නමුත් ඔවුන් කැමති නැtei කියලා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්න. ඉතින් එක් කාන්තාවකුත් අවුරුදු 50ක කාන්තාවකුත් ඔවුන් අතර සිටිනවයි කියලා වාර්තා වෙනවා. ඔවුන් මේ වෙනකොට යුක්‍රේන් පොලිසිය බාරේ සරණාගතයන් රඳවන කඳවුරක දැන් නවාතැන්ගෙන ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා කියලා කියනවා. යුක්‍රේනයේ තමයි මේ අවස්ථාවේදී ඔවුන්ට රුසියානු හමුදාව විසින් වදහිංසන වලට ලක්වන්නට සිද්ධ වුණයි කියලා ප්‍රකාශ කළේ. ඒ එක්කම රුසියාව ප්‍රකාශ කළා දිනවා මේ සියලුම චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ එක්කම මේ කාකීව් කියන ප්‍රදේශයේ රුසියානු හමුදාවට පසුබසින්න සිද්ධ වුණාට පස්සේ යුක්‍රේන් හමුදාව විසින් ඒ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය ජනතාවට හිංසා කළා කියන චෝදනාවත් රුසියාව මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා. ඒකම රුසියාව ප්‍රකාශ කළා තියෙනවා මේ විදිහට ශ්‍රී ලාංකීය පුද්ගලයන් 7 දෙනෙකුට රුසියානු හමුදාව අඩම් තෙට්ටම් කළා, එහෙම නැත්නම් ඔවුන්ව වදහිංසනයට ලක් කළා කියන කාරණාව තුළින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තියෙන මිත්‍රශීලීභාවයට යම්කිසි තර්ජනයක් කරන්න, එහෙම නැත්නම් ඒට හානි කරන්නට මේ පියවර ගත්තාද කියන කාරණාවත් රුසියාව මතු කළා තියෙනවා. නමුත් මේ පුද්ගලයන් 7 දෙනා කියන විදිහට නම් ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු නොවන බවයි.
හොඳයි, ඊළඟටත් මේ රුසියාව හා බැඳුණු කාරණාවක් ගැන තමයි කතා බහ කරන්නේ. රුසියාව යුක්‍රේනය සමග ගැටීමට රුසියානු ජනපතිවරයා ව්ලැඩිමීර් පුටින් අතිරේක හමුදාව කැඳවීමට තීරණය කළා කියලා වාර්තා වෙනවා. යනුව හමුදා සේවයේ නිරත වූ පිරිස 1,03,000 පමණ බඳවා ගැනීමට නියමිතව තිබෙනවා කියලා තමයි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාත් පවසන්නේ. මේ ඇත්තෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාව තුළ සිදුවෙන විශාලතම අතිරේක හමුදා කැඳවීම කියලත් මාධ්‍ය වාර්තා කරනවා. මේ ගැනත් අවධානයක් යොමු කරමු.
නිපුණ, මෙතන දැන් අපි අර මුලින් කිව්වා වගේ පෙබරවාරි මාසේ රුසියානු හමුදාව යුක්‍රේනය ආක්‍රමණය කරලා ඔවුන් බලාපොරොත්තු වුණා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී යුක්‍රේනය ඒ රුසියාවත් එක්ක තියෙන අසල්වාසී ප්‍රදේශ තමන්ගේ බලයට නතු කරගන්නට. නමුත් ඒ කාරණාව ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුක්‍රේනය බටහිර රටවල්වල විශාල වශයෙන් ලැබෙන අවියායුධ භාවිතා කරමින් රුසියානු හමුදාවල ඉදිරි ගමන බඩ පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ වෙනකොට රුසියාවේ ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ ඔවුන්ගේ රිසර්විස්ලා, එහෙම නැත්නම් සක්‍රිය හමුදා සේවයේ නැති පිරිසක් ලක්ෂ 3ක වගේ පිරිසක් නැවතත් සක්‍රිය සේවයට කැඳවුවයි කියලා. ඉතින් ඒ අනුව දැනට රුසියානු බටපිරිස සංඛ්‍යාව ලක්ෂ 2.5ක් 3ක් ආසන්නයේ තියෙනවායි කියලා සඳහන් වෙනවා. දැනට යුක්‍රේනය තුළ සක්‍රිය සේවයේ ඉන්න හමුදා බටපිරිස් එය දෙගුණ කිරීමට මේ රිසර්විස්ලා කැඳවීම තුළින් තමන්ගේ පිරිස් බලය දෙගුණ කිරීමට රුසියාව කටයුතු කරනවා. මේක එක්තරා විදිහකට රුසියාව තමන් පසුබැසීමට ලක්වෙච්ච බව පිළිගැනීමක් හැටියටත් නොයෙකුත් දෙනා දකිනවා. ඒකම මේ අවස්ථාවේදී විපාර්ශ්වයට වෙච්ච හානි දිහා බැලුවොත් නිපුණ සෑහෙන පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අපි බැලුවොත් සාමාන්‍ය වැසියන්ගේ තත්ත්වය බැලුවොත් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා සාමාන්‍ය සිවිල් වැසියන් 5900ක් කියන 6000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා ඒකම 8500කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවයි කියලා මේ මාසේ 18 වෙනිදා වෙනකම්. නමුත් මේ සිවිල් වැසියන්ට වෙච්ච හානිය වාර්තා වෙච්ච සංඛ්‍යාවට වඩා නියම ප්‍රමාණය ඊට වඩා කීප ගුණයක් වැඩි වෙන්න පුළුවන් කියන කාරණාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරලා තිනවා. ඒකම අපි බැලුවොත් යුද හමුදාවන්ට, කියන්නේ රුසියානු සහ යුක්‍රේන් යුද හමුදාවන්ට කොයිතරම් හානියක් වුණාද කියලා මේ වෙනකොට රුසියාව පිළිඅරගෙන තියෙනවා ඔවුන්ගේ බටපිරිස් වලින් 5937ක් ජීවිතක්ෂයටපත් උනායි කියලා. ඒ එක්කම යුක්‍රේනය සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ බටපිරිස් මේ වෙනකොට 9000ක් විතර ජීවිතක්ෂයටපත් උනායි කියලා. ඉතින් මේ හමුදා බටපිරිස් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වශයෙන් අපිට තොරතුරු ලබා ගන්නට අමාරුයි. මොකද දෙපාර්ශ්වයේම තමන්ගේ තමන්ට වෙන හානිය ඒ ආකාරයෙන්ම එළිදක්වන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක අවම කළා තමයි ඔවුන් නිවේදනය කරන්නේ. නමුත් ඇමරිකාව මේ වෙනකොට ඇස්තබින්තු කළ තියෙනවා රුසියානු බටපිරිස් වලින් 60,000 80,000 අතර ප්‍රමාණය තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත් වෙනට ඇති කියලා. ඉතින් මේකේ බොහොම පැහැදිලිවම පේන්නේ දැන් පෙබරවාරි මාසේ ඉඳලා මේ වෙනකොට දිගින් දිගට ඇදෙන මේ යුක්‍රේන් යුද්ධය නිසා සෑහෙන විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා ඊටත් වඩා වැඩි පිරිසක් තුවාල ලබපු බව තමයි පැහැදිලිව පේන්නට තියෙන්නේ.
ඔය මේ කරුණු අතරතුර ඔබ සඳහන් කළා වගේ නැගෙනහිර සහ දකුණු යුක්‍රේනයේ රුසියානු පාලනය සහිත ප්‍රදේශ රුසියාවේ කොටස් බවට පත්වීම සඳහා මේ සතියේදී ජනමත විචාරණයක් පවත්වන බව පසුගිය අඟහරුවාද ප්‍රකාශ කළා. නමුත් බදාදා දිනයේදී මේ කාරණාව තුර්කි විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් හෙළා දැකීමත් සිදු කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වෙද්දි මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ?
නිපුණ, අතර මේකට මේක හුඟක්ම සුවිශේෂී කාරණාවක් වෙන්නේ තුර්කිය මීට කලින් අවස්ථාවකදී රුසියාව යුක්‍රේනයේ ක්‍රයිමියා කියන ඒ අර්ධද්වීපය අත්පත් කරගත්තාම ඒක තමන්ගේ රටේ කොටසක් කියලා ප්‍රකාශයට පත් කරපුවාම 2014 ඒක නිල වශයෙන් තුර්කිය පිළිගත්තා. නමුත් මේ අවස්ථාවේදී දැන් රුසියානු හමුදා තමන්ගේ දේශ සීමාව අසල තියෙන ඒ යුක්‍රේනයේ ප්‍රදේශ රාශියක් බලය අල්ලන්න මේ කරපු යුද්ධයත් එක්කලා ඔවුන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා අද දිනේ ඉඳලා ඉදිරි දින කිහිපයේදී ජනමත විමසුමක් ඔවුන් පවත්වනවායි කියලා. ඒ රුසියාවට ආසන්නයේ තියෙන යුක්‍රේන් ප්‍රදේශ රුසියාවේ කොටසක් බවට පත් විය යුතුද නැද්ද කියන ජනමත විචාරණය. ඉතින් මේ ජනමත විචාරණය තමයි තුර්කිය හෙළා දකින්නේ. තුර්කිය ප්‍රකාශ කරන්නේ මේ ජනමත විචාරණය නීති විරෝධී එවැනි කටයුත්තක් කිරීම තුළින් රුසියාව බලාපොරොත්තු වෙනවා යුක්‍රේනයේ සෑහෙන භූමි ප්‍රමාණයක් තමන්ගේ රටට ඈඳා ගැනීමට. එය හෙළා දකිමින් තමයි එර්ඩොගාන් ජනාධිපතිවරයා මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම බටහිර රටවල මේ අවස්ථාවේදී ඒ රුසියාව අද දින සිට ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙන ඒ ජනමත විචාරණයන් ඒවා හෙලා දකිමින් ඒවායේ ප්‍රතිඵල මොකක්ද කියන එකත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතනදී රුසියා බොහොම පැහැදිලිව බලාපොරොත්තු වෙනවා නීති විරෝධී ජනමත විමසුමකින් තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා අනෙකුත් රටවලුත්. නමුත් තුර්කිය ප්‍රතික්ෂේප කිරීම වැදගත්. මොකද මීට කලින් අවස්ථාවලදී තුර්කිය රුසියාවට පක්ෂපාතීව කටයුතු කරලා තියෙනවා, විශේෂයෙන්ම ක්‍රයිමියා කියන ඒ අර්ධ ද්වීපය සම්බන්ධයෙන්.
ඔ රනය පැත්තර හැරුණොත් ඉරනයේ පසුගේදාම ඇති වුණු විරෝධතා හේතුව නාම වශයෙන් මේ වෙදදි පුද්ගලින් අට දෙනෙකවා ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා කියල තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. තරුණ කාන්තාවක් අත්තනංගුවේ පසුවෙදි මේ යාමේ සිදුවීමක් සම්බන්ධින් තමයි මේ විරෝධතා මුලින්ම ආරම්භ වෙන. මේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාකලාපයක් මේ වෙද්දි එක්සත් ජාතීන්ගේ සහ ඇමරිකාව වැනි බොහෝ පිරිසක් හෙලා දැකීමත් සිදු කරලා තියෙනවා. අපි කැමති යමල් ඔබෙන් දැනගන්න මේ සම්බන්ධයෙන් මොනවාගේ අලුත් තොරතුරුද වාර්තා වෙන්නේ කියලා.
නිපුණ ඇත්තටම මේ කාරණාව පටන් ගන්නේ ගිය සතියේ ඉඳලා. හරියටම දැන් සතියක් වෙනවා විරෝධතා ආරම්භ වෙලා. අවුරුදු 22ක ඉරාන ජාතික කාන්තාවක් ඇය නිසියාකාරයෙන් ඇයගේ හිජාබය පැළඳ සිටියේ නැහැයි කියලා ඇයට ඉරානයේ පොලිසිය විසින් ඇයට අඩන් තට්ටම් කළා කියලා චෝදනාවක් තිබුණා. ඒකම ඇයව අත්අඩංගුවට අරගෙන ඇයව පොලිස් භාරයේ සිටියදී ඇයට පහර දීම නිසා ඇය ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. ඉතින් මේ පිළිබඳ මේ වාර්තාව ඉරානය පුරා පැතිර යාමත් එක්කලා ඉරානයේ බොහෝ නගරවල ජනතාව වීදි බැසලා පොලිසියට විරුද්ධව කැරලි ගහන්න පටන් අරන් තිබුණා. ඉතින් මේ කැරලි මර්ධනය කිරීම සඳහා පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගයක් හැටියට තමයි මේ වෙනකොට 8 දෙනෙක් දැන් ජීවිතක්ෂර පත් වෙලා තියෙන්නේ. ඉරානයේ ප්‍රධාන නගර 15ක විතර මේ විදිහට මේ කාන්තාවට සිද්ධ වෙච්ච විපත්‍ය සම්බන්ධයෙන් මේ මාෂා අමීනි කියන කාන්තාව, අවුරුදු 22 කාන්තාව ඇයව ඝාතනය කිරීමක් හැටියට ඔවුන් හඳුන්වලා පොලිසියට විරුද්ධව විශේෂම කාන්තාවන් විදිහට සමහර ස්ථානවල නිපුණ කාන්තාවන් තමන්ගේ හිජාබය ගලවලා ඒක විරෝධතාවයක් හැටියට මේ අවස්ථාවේදී ඔවුන් සටහන් කළා තියෙනවා. ඉතින් ඉරානයේ මේ විදිහට මහජනතාව වීදි බහැලා පොලිසිය එහෙම නැත්නම් රාජ්‍ය බලධාරීන්ට විරුද්ධව මේ විදිහට කැරලි ගැහිම ඉතාමත්ම විරල අවස්ථාවක්. දැනට අවුරුදු 3කට කලින් යම්කිසි ප්‍රමාණයකට ඉරානයේ වීදි බහැල ජනතාව රජයට විරුද්ධව කැරලි ගහන්න යොමු වුණා. නමුත් ඒ කැරලි මර්ධනය කරන්න රජය හැකි වුණා. මේ අවස්ථාවේ විශේෂ කාරණාවක් බවට පත් වෙලා තියෙන මේ කාන්තාවන්ට වෙන හිංසනය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් කාන්තාවන්ට වෙනස් විදිහට සලකන ආකාරය පිළිබඳ කාන්තාවන්ම පාරට ඇවිල්ලා මේ විදිහට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීම ඉරානයේ සුවිශේෂ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේක අනෙකුත් මුස්ලිම් රටවල කාන්තාවන් අමීනාගේ මරණය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධ දැක්වීමට බොහෝ ස්ථානවල මේ වෙනකොට අපිට වාර්තා වෙනවා. ඔවුනුත් සමහර තැන්වල තමන්ගේ හිස බූ ගාලා එම තමන්ගේ ඒ හිජාබේ ගලවලා ඒ විදිහට තමන්ගේ විරෝධය පළ කරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ කාරණාව පිළිබඳ ඉතාමත්ම අවධානයෙන් ඉන්නේ. මොකද 2019 වගේ තත්වයකට මේක නැවතත් වර්ධනය වෙන්න පුළුවන්ද කියලා. මොකද රාජ්‍ය බලධාරීන්ට මේක විශාල තර්ජනයක් තියලා වෙලා තියෙනවා. මොකද මේක සාමාන්‍ය ජනතාවගෙන් කාන්තා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවෙච්ච විරෝධතාවයක් නිසා.
හොඳ, අපි දන්නවා බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් පාලකයා වුණු දෙවන එලිසබෙත් රජන පසුගියදා ජීවිතයෙන් සමු ගැනීම සිදු කළා. ඇගේ අවමංගල්‍ය කටයුතු මේ සතියේදී තමයි සිදු වුණේ. ඉතින් මේ දෙවන එලිසබෙත් රජනගේ මෘතදේහය වෙස්මිනිස්ටර් ශාලාවේ තියෙද්දී ඇගේ මිනි පෙට්ටිය මත තිබුණු රාජකීය ධජය යම් පුද්ගලයෙක් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් පසුව අධිකරණ හමුවේදී ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට තමයි හෙළිව තිබෙන්නේ. අවසන වශයෙන් එහෙමනම් මේ සම්බන්ධයෙන් කතා කරමු.
බ්‍රිතාන්‍ය පැවතිච්ච දෙවන එලිසබෙත් රජනගේ අවමංගල උත්සවය වෙච්ච එක්තරා සුවිශේෂ අවස්ථාවක්. මොකද ලක්ෂ දෙකහ මාරකට අධික පිරිසක් දින ගණනක් පෝලිමේ ඉඳලා ඇයට අවසාන ගෞරව දක්වන අතරතුරේ අවුරුදු 28ක මොහමඩ් ඛාන් කියන තරුණේ මේ ඇයගේ දේහය රඳවලා තියෙන ස්ථානයට කඩා වැදිලා ඇයගේ දේහයට උඩින් යොදලා තිබුණ කොඩිය, ඇයගේ දජය උදුරා ගැනීමට උත්සාහයක් දරලා තිබුණ ගිය සතිය. එතකොට මේ උත්සාහයත් එක්කලා මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය පොලිසිය අත්අඩංගුවට පත් වෙලා ඔහු දැන් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ පුද්ගලයා ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහුට නියත වශයෙන්ම තහවුරු කරගන්න අවශ්‍ය වුණයි කියලා. දෙවන එලිසබෙත් රජින මරණයට පත් වුණා කියන කාරණාව ඒක සනාථ කර ගැනීමට තමයි ඔහු මේ විදිහට කොඩිය ඉවත් කරන්නට කටයුතු කරේ කියලා. ඉතින් මෙතනදී මේ තරුණයාට දැන් උසාවිය විසින් අපනියම කරලා තියෙනවා. නමුත් ඒ අප කොන්දේසියක් තමයි ඔහුව මානසික රෝහලක තැබිය යුතුයි කියලා. ඉතින් ඒ පිළිබඳ තවමත් පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවායි කියලා බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉතාමත් සාමකාමීව පැවතිච්ච මේ අවමංගල උත්සවයේ මේ සිද්ධිය පමණයි වාර්තා වෙලා තියෙන්නේ. යම් කිසි විදිහකට ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච, මොකද රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරු 500ක විතර සංඛ්‍යාවක් සහභාගී වෙච්ච බ්‍රිතාන්‍යයේ පැවතිච්ච විශාලතම ආරක්ෂක පියවර ගෙන තිබිච්ච මේ උත්සවයේ මේ විදිය එක අවස්ථාවක් පමණයි මේ විදිහට වාර්තා වුණේ. මේ ආරක්ෂාවට යම් කිසි තර්ජනයක් වුණා.
හොඳයි මලේම නම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ ගෙවි යන සතියේ ලෝකෙන් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපත් සමග බෙදා හදාගත්තට. එමනම් ලබන සතියේත් නැවතත් හමුවෙමු. ආයුබෝවන් නමල්.
ආයුබෝවන් නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.